SBS Radio.
අපි අද ආර්ථික විමර්ශන වලින් කතාබහ කරන්නට සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාවේ තවත් ඔබට වැදගත් වන තොරතුරක් පිළිබඳව. මේ පිළිබඳව විශාල කතාබහක් පසුගිය මාස 12 තුළම ඇති වෙලා තිබුණා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මූල්‍ය පද්ධති කෙරෙහි පිහිටුවානු ලැබූ රාජකීය කොමිසම සම්බන්ධ කාර්යාවලිය. ඉතින් මාස 12ක විමර්ශන කටයුතු වලින් පස්සේ පෙබරවාරි මාසේ 4 වෙනිදා අවසාන වාර්තාව ලබා දුන්නා. මේ යටතේ බැංකු සේවා, මූල්‍ය උපදේශන සේවා, සුපර්ඇනුවේෂන් ඒ කියන්නේ පාරිතෝෂික සේවා, රක්ෂණ සේවා කියන සියල්ලක්ම විමර්ශනයට ලක් වුණා. බොහෝ දෙනෙක් අවධානයෙන් හිටිය විශේෂයෙන්ම මේ බැංකු ක්ෂේත්‍රය සහ සුපර්ඇනුවේෂන් සම්බන්ධව. ඉතින් එය ඇතුළත්ව මේ රාජකීය කොමිසම මගින් නිර්දේශ 76ක් සහිතව ඉදිරිපත් කළ තියෙන මේ අවසන් වාර්තාවේ මේ නිර්දේශ කොහොමද ඔස්ට්‍රේලියානු මූල්‍ය ක්ෂේත්‍රයට බලපාන්නේ, බැංකු ක්ෂේත්‍රයට බලපාන්නේ, අවසාන වශයෙන් පොදු මහ ජනතාවට බලපාන්නේ. අපි ඒ පිළිබඳවයි අද දවසේදී කතාබහට ලක් කරන්නේ. අපේ ආරාධනාව සුපුරුදු පරිදි යොමුවන්නේ ආර්ථික විමර්ශන සඳහා මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහතාට. අයිබෝන් චන්දන.
අයිබෝන් දිල්රුක්ෂි.
අපි ටික කාලයකට පස්සේ තවත් වැදගත් තොරතුරක් සමගින් හමු වෙනවා. ඇත්තමයි. දැන් ඇත්තටම මේ රාජකීය කොමිසම් මගින් හෙළිවුණු මේ තොරතුරුත් එක්ක මේ රටේ බැංකු සහ මූල්‍ය පද්ධතියේ අක්‍රමිකතා පිළිබඳවත් කතා බහට ලක් වුණා. ඒ පිළිබඳව අපි පුංචි පැහැදිලි කර ගැනීමක් කරගන්නමුද මුලින්ම? මොනවද මේ අක්‍රමිකතා, හෙළිවුණු අක්‍රමිකතා කියලා?
ඔව් දිරුක්ෂි, සෑහෙන අක්‍රමිතා තොගයක් නිසා තමයි මේ රෝයල් කොමිෂන් එකක් දාන්න ඕනේ කියලා විවිධ අය රජයටත් ඒ පවතින බලාධිකාරී වලටත් බලපෑමක් එල්ල කරේ. ඉතින් මේ අක්‍රමිකතා ප්‍රධාන වශයෙන් අපිට ගත්තොත් පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් වැරදි මූල්‍ය උපදේශන බැංකු මගින් සපයලා පාරිභෝගිකයන්ගේ උන්නතිය උදෙසා නෙමෙයි බැංකුවේ හුදු ලාභ අරමුණු සඳහාම පාරිභෝගිකයන් රැවටීම වගේ දෙයක් කිරීම. ඉතින් ඒකෙන් ගොඩාක් පැමිණිලි ඒ සම්බන්ධව ලැබිලා තියෙනවා. ඒ වගේම බැංකු වලින් ෆීස් චාර්ජ් කරලා තියෙනවා සේවා ගාස්තු කිසිම සේවාවක් තරල නැතුව. එතකොට ඒක හරි වැරදි සහගත දෙයක්. ඒක හරියට සල්ලි ගසා කනවා වගේ වැඩක්නේ. තමන් සර්විස් එකක් දෙන්නේ නැතුව ඒකට චාර්ජ් කිරීම. ඉතින් ඒ වගේම ඊළඟට ප්‍රධාන මේ චෝදනාව තමයි මේ අර දරුණු සේල්ස් රෙප්ලයින් දිරුක්ෂි ඇවිල්ලා මේ මොනවා හරි විකුණන අන්න ඒ තත්ත්වයටම පත් වෙලා බැංකු කස්ටමර්ස්ලට අනවශ්‍ය මූල්‍ය ප්‍රඩක්ට් විකුණලා තියෙනවා. ඒකෙන් ගොඩාක් පාරිභෝගිකයෝ අගතිදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ වෙල්ත් එක අඩු වෙලා තියෙනවා, ඒගොල්ලන්ට ලාභ ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඊළඟට ගත්ත මේ අක්‍රමිකතාවයක්. ඒ වගේම මේ හවුසිං ලෝන් වගේ අනිකුත් ලෝනුත් මේ අප්‍රූවල් ප්‍රොසෙස් එක ඒකෙදී නීත්‍යානුකූලව අවශ්‍ය කරන ඒ නිර්ණායක බලන් නැතුව බොහොම ලිහිල් නිර්ණායක මත ණය ගෙවා ගන්න බැරි අයටත් ණය දීලා ඒගොල්ලන්ගේ ගෙවල් උගස් වෙලා ඊට පස්සේ ඒවා සින්න වෙලා බැංකුව විසින් ඒවා ඉතාමිග්මන්ට විකුණලා මිනිසු පාරට වැටිච්ච කතා ගොඩාක් අපිට ඇහෙන්න ලැබුණා. ඒකේ එතන තියෙන අර සෝෂල් ඉන්ජස්ටිස් එක, සමාජ මේ අක්‍රමිකතාවය පිළිබඳව ගොඩාක් මැසිවිලි නැගලා තිබ්බා. ඒ වගේම ඉනා යන කාරණාවක් දිල්රුක්ෂි, මේ මැරිච්ච මිනිස්සුන්ගෙනුත් මැරිලා අවුරුදු ගාණක් යනගෙනුත් උන්ගෙනුත් ෆීස් අරන්.
ඒක ලොකු කතාවක් බවට පත් වෙලා තිබුණා නේද?
ඉතින් අපි හිනා වුණාට ඒක හරීම අක්‍රමිකතාවයක් නේද දිල්රුක්ෂි. මේ ඉතින් මේවා හරි මේ තීව්‍ර විදියට ප්‍රකාශයට පත් වෙන්නට ගියා මේ පොදු මාධ්‍යෙන්. ඒ වගේම අනිකුත් දරුණුම කාරණාව තමයි මේ අක්‍රමිකතාවයකට හේතු වුණ මේ මූල්‍ය පද්ධතියේ නිවැරදිතාවය සුරක්ෂිත කරන්නට රෙගුලේටර්ස් ලයින් වනේ ඒවා පරිපාලනය කරන ආයතන. එතකොට ඒ ආයතන දෙකක් තමයි APRA එකයි ACAC එකයි, ඕස්ට්‍රේලියන් ප්‍රුඩෙන්ෂියල් රෙගුලේටරි ඔතොරිටි, ඒ වගේම ඕස්ට්‍රේලියන් සිකියුරිටීස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කමිෂන් කියන මේ ආයතන දෙක තමයි ප්‍රධාන මේ පාලකයෝ දෙන්න මේ බැංකින් ඉන්ඩස්ට්‍රිකේ මූල්‍ය ඉන්ඩස්ට්‍රිකේ. එතකොට මේගොල්ලෝ හරියට නිකන් අපි කිව්වොත් තිරුක්ෂි කියන්නේ මේ ටූත්ලස් ටයිගර්ස්, මේ දත් නැති කොටි කියන්නේ ඉතින් අර බය විතරයි. ඒ කියන්නේ වීසා හලපු සර්පය වගේ ඉතින් කවුරුත් ගණන් ගන්න පම්බයෝ ගානට වැටිලා.
ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන බලතල තිබුණ නැහැ කියලා තමයි කතා වෙන්නේ නේ.
බලතලක් තිබිලා නැහැ දිලුක්ෂි. බලතලට අමතරව ඒගොල්ලන්ට කිසි ඕනකමක් තිබිලා නැහැ මේව පස්සේ යන්න. මොකද ඒගොල්ලෝ වැඩිපුරම බලලා තියෙන බැංකු පැත්ත. මිනිසුන්ගේ පැත්ත නෙමෙයි. නමුත් ඒගොල්ලෝ හරිනම් ඉන්නේ සමාජයේ මිනිසුන්ගේ පැත්ත බලන්නනේ. සාමාන්‍යයෙන් මේ ව්‍යාපාර කටයුතු වෙනවද කියලා. නමුත් ඒගොල්ලන්ගේ ඒ ඩියුටි එක හරියට ඒගොල්ලෝ කරලා නැහැ. එකක් තමයි ඒගොල්ලන්ට බලේ නැහැ කියන එක. මේ බැංකුවල තියෙන මහා බලයයි දේශපාලන සපෝට් එකයි ඒ වගේම බැංකුවල මහා සල්ලි කන්දරාවයි එක්ක ගිහිල්ලා නීතියෙන් කටයුතු කරන්න බෑ. පරාද වෙනවා. ඉතින් ඔය අක්‍රමිකතා තමයි විරුක්ෂි අපිට ප්‍රධාන වශයෙන් සංක්ෂිප්ත කොට පෙන්නන්න පුළුවන් ඇයි මේ මේ රොයල් කමිෂන් එක පත් කරේ කියලා.
ඔව්. දැන් මේ සම්බන්ධව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. මොනවද මේ අක්‍රමිකතා සිද්ධ වෙලා තිබුණේ? කොයි විදිහෙන්ද ඒවා එළියුනේ කියලා මේ රාජකීය කොමිසම හරහා? අපි ඊළඟට අවධානය යොමු කරමු චන්දන. දැන් මේ රාජකීය කොමිසමේ අවසන් නිර්දේශය ඇතුළත් වාර්තාවේ නිර්දේශ 76ක් එළි දක්වලා තිබුණා. මේ නිර්දේශ 76 අතරින් ඔස්ට්‍රේලියාවේ මූල්‍ය පද්ධතියට ඍජුවම බලපාන නිර්දේශ මොනවද අපිට දැනගන්නට තියෙන?
ඔව් දිලුක්ෂ, අපි ඒකේ සාරාංශයක් වශයෙන් ගත්තොත් දැන් නීති සම්පාදනය වෙනවා මේ සේවාවක් දෙන්න නැත්නම් ඒකට ෆීස් එකක් ගන්න බැරි නීතිය. ඒකෙන් ඍජුවම එතකොට මේ බැංකු සහ මූල්‍ය ආයතන ක්‍රියාත්මක වෙන පටිපාටි වෙනස් වෙනවා. ඒ වගේම මේ ලෝන් අප්‍රූවල්ස් වලදී හරි විස්තර දෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ලෝන් එකක් අප්‍රූව් කරනකොට අපේ වියදම් එදිනදා කෑම බීම සහ අනිකුත් ඒවාට යන වියදම් ලයිස්තුව ඒවා හරියටම නිර්ණායක සලකා බලන්න වෙනවා. මොකද ඒවට නීති සම්පාදනය වෙනවා.
ඒ කියන්නේ සෑම ලෝන් එකක්මද සෑම ණයක් සඳහාමද
මේ විශේෂයෙන්ම හවුසින් ලෝන් එක හවුසින් ලෝන් එකට අනිකුත් ලෝන් වලටත් යම් යම් සීමාන්තක පනවලා තියෙනවා දෘක්ෂි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් කා ලෝන්ස් ඒ වගේම අනිකුත් ලෝන්ස් අප්ලයි කරනකොට ඒවට දෙන මේ විස්තර ඒ කියන්නේ දැන් සමහර ලාවට ණය ගෙවා ගන්න බැරි අයටත් ණය සම්පාදනය කරනවානේ දෙනවානේ. එතකොට එතනදී අර පාරිභෝගිකයා සමහරලාට මේ අගතිදායක තත්වයකට පත් වෙනවා. මොකද බැංකුව ණය දෙනකොට සාමාන්‍ය මිනිස්සු ගන්නවා. ගත්තාම ඒගොල්ලන්ට ගෙවා ගන්න පුළුවන්ද බැරිද බව හරියට බලන්නේ නැතුව ණය දුන්නොත් ඒක අර බැංකුව පැත්තෙන් බලනකොට ඒක නිකන් විකිණීමක් වෙනවා. එතනදී පාරිභෝගිකයා අමාරුවේ වැටෙනවා. අන්න ඒකෙදී දැඩි නීති පද්ධතියක් ගේන්න කල්පනා කරගෙන යනවා මේගොල්ලෝ දැන් මේ රෙකමෙන්ඩේෂන්ස් අනුව. ඒ වගේම ලොකුම එක තමයි මේ මෝගේජ් බ්‍රෝකර්ස්ලා ඉන්නවන් දලු. දැන් අපි ඉස්සර ණයක් ගන්න ගියාම හවුසින් ලෝන් එකක් අපි සමාලලට කෙලින්ම බැංකුවට යන්නේ නැහැ. අපි බ්‍රෝකර් කෙනෙක් මාර්ගෙන් ණය ගන්න හදන්නේ. එතකොට බ්‍රෝකර්නේ අපිට මේ හුඟක් වෙලාවට උදව් කරන්නේ ඔක්කොම ડોකියුමන්ට්ස් දීලා අරවා මේවා කරලා බැංකුවත් එක්ක. එතකොට මේ ෆිනෑන්ෂල් බ්‍රෝකර් ඉන්ඩස්ට්‍රි එක තනිකර වෙනස් වෙනවා දලු. සමාජයට ඒක නැති වෙන්න පුළුවන් මේ යෝජනා නිසා. හේතුව මොකද බ්‍රෝකර්ස් ලාගේ කමිෂන් එක තනිකර තහනම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මීට පස්සේ කමිෂන් ගන්න බෑ. ඒ අයට ෆීස් එකක් තමයි ගන්න ඕනේ. ඒකත් පාරිභෝගිකයාගෙන් තමයි අය කර ගන්න ඕනේ. එතකොට ඒ ෆීස් එක පාරිභෝගිකයා ගෙවනකොට පාරිභෝගිකයාගේ පැත්තනේ බලන්නේ. කලින් බ්‍රෝකර් බැලුවේ බැංකුවේ පැත්ත මොනවහරි කළා බැංකුවෙන් කොමිස් එක ගන්නනේ මේ ලෝන් එක දීලා. එතකොට මේකේ ප්‍රධානම බලපෑමක් වෙනවා මෝගේජ් ඉන්ඩස්ට්‍රි එකට. සමාජයේ මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන මට මතක හැටියට 60,000 මේ ජොබ් එහෙමත් නැති වෙන්න පුළුවන් කියලා කියනවා.
ඒක මේ ටිකක් විශේෂිත කාරණාවක් වෙන අපේ මේ ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් චන්දන. මොකද මේ මා දන්න ආකාරයට ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම වගේ මේ ෆිනෑන්ෂල් බ්‍රෝකර්ස්ලා විදිහට ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් කටයුතු කරනවා. ඉතින් ඒක අපේ ප්‍රජාවටත් බලපාන කාරණාවක්.
දැඩිවම බලපාන. දැන් මේ අද මම දැක්කා මේ පෙත්සමකුත් යනවා මේ 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 මේක ක්‍රියාත්මක කරන්න එපා මේක බේරගන්න කියලා.
ඔව්. එතකොට දැන් ඔය නිර්දේශය කොහොමද බලපාන්නේ? කියන්නේ යම්කිසි බැංකුවක් මගින් ලෝන් එකක් අප්‍රූව් වුණාට පස්සේ අනුමත වුණාට පස්සේ ෆිනෑන්ෂල් බ්‍රෝකර්ට ලැබෙන කොමිස් එක මේ ඊට පස්සේ ලැබෙන්නේ නැහැ බ්‍රෝකර්ට.
නෑ, කොමිස් විදියට බැංකුවෙන් ගන්න බෑ. එයාට ෆී එකක්. ඒ කියන්නේ දැන් අපිට ඕනම් බ්‍රෝකර් කෙනෙක් හයර් කරන්න අපේ එයාගේ ගාස්තුව ගෙවලා අපි පාරිභෝගිකයෙකු විදියට. එතකොට බ්‍රෝකර්ගේ ප්‍රධාන පරමාර්ථය තමයි පාරිභෝගිකයට වැඩි වාසිදායක ලෝන් එකක් අරන් දෙන්නේ. කලින් එහෙම නෙමෙයි. කලින් බ්‍රෝකර් බලන්නේ ලෝන් එක කොහොම හරි පාස් කරලා දෙන්නනේ. ඒ මොකද බැංකුවෙන් එයාගොල්ලන්ට මේ කොමිස් එක දෙන්නේ.
එතකොට දැන් ඉදිරියේදී මේක සිද්ධ වෙන්නේ යන්නේ පාරිභෝගිකයා තමයි ෆිනෑන්ෂල් බ්‍රෝකර්ට මේ ගාස්තුවක් ගෙවන්න ඕනේ.
හරියට හරි. ඒ කියන්නේ මේක ගේන්න එක හේතුවක් තමයි බ්‍රෝකර් එයා වැඩ කරන්නේ බැංකුවේ උන්නතිය උදෙසා මිසක් පාරිභෝගිකයාගේ උන්නතිය උදෙසා නෙමෙයිනේ. අන්න ඒක නිසා තමයි මේ කොමිෂන් බේසිස් එක මේගොල්ලෝ වෙනස් කරන්න ඕනේ කියලා නිර්දේශ කළා තියෙන්නේ.
එතකොට දැන් මේ දැන් නිවාස ණය ලබා ගන්න එක්කෙනා මේක අතින් තමන්ගේ විසින් දෙන්නට ඕන දීමනාවක් නම් ඒ දීමනාව ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්ද? මේ ඇතුළත් කරන්න පුළුවන්ද තමන්ගේ නිවාස ණය සඳහා? එහෙම නිර්දේශයක් දීලා තියෙනවද?
එහෙම නිර්දේශයක් විශේෂයෙන්ම අපිට පේන්නේ නැහැ. නමුත් ඒක දීර්ඝ වශයෙන් අපි කියවන්න ඕන ලුක්ෂි මේ සම්බන්ධව දීලා තියෙන විශේෂ මේ විස්තර. නමුත් දැනට පේන විදිහට නම් ඒක කෙලින්ම කොමිෂන් බේසිස් යන්න බෑ, ෆී බේස් එකකට තමයි යන්න කියලා තමයි කියලා තියෙන්නේ.
හොඳයි.
ඔව්. ඊළඟට දෙල් රුපිෂ කෙටියෙන් කියනවා නම් තව ওই කාර් ඩීලර්ස් ඒගොල්ලත් මේ කාර් එකක් ගන්න ගියාම අපි ඒගොල්ලෝ අර අන්තිම මොහොතේ එක එක ඒවා විකුණන්න බලනවානේ. ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් විකුණනවා. කාර් එකට විතරක් නෙමෙයි රිම් එකට ටයර් එකට පවා එක එක කෑලි වලටත් ඉන්ෂුරන්ස් විකුණන්න පටන් ගන්නවා. ඒකට ගොඩාක් කමිෂන් හම්බෙලා තියෙනවා බැංකු වලින්. ඉතින් එතනත් යම් අක්‍රමිකතාව වෙලා තියෙනවා. අර මිනිස්සු අන්තිම මොහොතේ අර කාර් එකකට ඉමෝෂනල් බැඳෙනවා නිරුක්ෂි ගන්න ගියාම අලුත් කාර් එකක්. ඒ වෙලාවේ ඉතින් අරගොල්ලෝ තද කරලා විකුණනකොට හැම එකම ගන්න හිතෙනවා. එතකොට ගොඩක් පාරිභෝගික මැසිල් නගලා තියෙනවා. ඒකත් පාලනය වෙනවා ඉස්සරහට ඒ කාර් විකුණන කම්පැනි වල ඒ ඩීලර්ස්ලට. එහෙම හිතුමනාපේ එක එක ප්‍රොඩක්ට්ස් මැංගේ ගහන්න බැරි
වෙනවා.
ඒ වගේම මේවට බර ෆියුනරල් ඉන්ෂුරන්ස් උත් ඇතුළත් වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය මේ ෆියුනරල් ඉන්ෂුරන්ස් එකක් සාමාන්‍ය මේ දක්වා ඒක අර ෆයිනෑන්ෂියල් ප්‍රොඩක්ට් කියලා නිර්වචනය කළ නෑ. ඒක නිකන් වෙන සේවාවක් විදිහට තිබිලා තියෙනවා. නමුත් ඒ ෆියුනරල් ඉන්ෂුරන්ස් උත් ඔලිනුත් ඒවා විකුණන්න කියලා ලොකු අක්‍රමිකතාව වෙලා තියෙනවා. ඒවා වැරදි විදිහට විකුණලා, ඒ වගේම ඒවා බෙනිෆිට්ස් හරියට ඇවිල්ලා නැති විදිහ ඒකත් කව වෙලා තියෙනවා මේකෙන්. ඒ සම්බන්ධව දිල්රුක්ෂි වෙනස්කම් ඉස්සරහට සිදු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රබලම වශයෙන් මේ රිපෝර්ට් එකේ ගොඩාක් මේ නේම් මෙන්ෂන් කළා නැහැ. ඒ කියන්නේ ගොඩාක් අයගේ නම් සඳහන් කළා නැහැ අක්‍රමිකතාව වල යෙදුන. නමුත් කීප දෙනෙක්ගේ නම් වහෙන් හොරෝ සඳහන් වෙච්ච නිසා දැන් උදාහරණයක් වශයෙන් නැෂනල් ඕස්ට්‍රේලියා බැංක එකේ මේ දවස්වල ලොකු අර්බුදයක්. මොකද චෙයාර්මන්ටයි CEOටයි ඉල්ලාසෙන් වෙලා තිනවා. මොකද මේ රිපෝර්ට් එකේ දෙන්නගේ නම් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඒ විදිහට තව ඉස්සරහට මේ රිපෝර්ට් එකේ නිර්දේශ අනුව ක්‍රිමිනල් ප්‍රොසිකියුෂන්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ අපරාධී නඩු එන්න පුළුවන් අපරාධ සම්බන්ධ එක එක්කිනාට. ඉතින් ඒක ඉදිරියේදී ක්‍රියාත්මක වෙන එකක්. ඒක සඳහා ඔය රෙගියුලේටර්ස්ලට පවර් එක දීලා තියෙනවා ඉස්සරහට නඩු දාන්න කියලා. එතනදී සෑහෙන බලපෑමක් ඇති වෙන්න පුළුවන් දිල්රුක්ෂිස් මේ ශේෂ්ත්‍රයට. අවසාන වශයෙන් මේ රෙගියුලේටර්ස් දෙන්න ඉස්සෙල්ලා අපි කිව්වේ APRA and ASIAC ඒ දෙන්නට වැඩි බලතලක් දීලා තියෙනවා දිල්රුක්ෂි මේ රෙකමෙන්ඩේෂන් වලින්. ඕක තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ.
හොඳයි. දැන් එතකොට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් ඔය දුන්න රෙකමෙන්ඩේෂන්ස් වලින් නිර්දේශ වලින් කොයිතරම් බලපෑමක් වෙලා තියෙනවද කියලා මේ රටේ මූල්‍ය සහ බැංකු අංශ වලට?
ඔව් දිලුක්ෂ, අපි දැන් මේ නිර්දේශ ගත්තොත් කෙටි කාලීනව බැලුවොත් ඉතින් හැමෝම ඉතින් කියනවා දැන් හවුසින් ලෝන් අප්‍රූව් කරන රේට් එක අඩු වෙලා මේක නිසා මේ රෝයල් කමිෂන් එක නිසා මේ ලෝන් අප්‍රූවල් අඩු වෙච්ච නිසා දැන් හවුසින් මාකට් එක වැටෙනවා. හවුසින් මාකට් එක වැටුණාම ඉතින් ආර්ථික වර්ධනය, ඒ වගේම මිනිස්සුන්ට වියදම් කරන්න බැරි වෙනවා, ඒ වගේ ආර්ථිකමය ප්‍රශ්න වෙනවා කියලා. එතකොට බැංකු පද්ධතිය පිළිබඳ තියෙන විශ්වාසය පළුදු වෙනවා. ඒ වගේ කෙටි කාලීන මැසිවිලි ටිකක් තියෙනවා ගොඩක් අයගේ. නමුත් දිල්රුක්ෂි දිගු කාලීනව ගත්තොත් මේක ඉතාම හොඳ දෙයක්. මොකද දිගු කාලීනව ගත්තාම බැංකු ශේෂ්ත්‍රය ශක්තිමත් වෙනවා. මිනිස්සුන්ගේ දැන් අවිශ්වාසයක් තිබ්බනම් යම් කිසි පළුදුවීමක් විශ්වාසයේ දැන් රෝයල් කමිෂන් එක ඇවිල්ලා මේ නීති ක්‍රියාත්මක වෙනවා, මේ නිර්දේශ එනවා කිව්වා. මිනිස්සුන්ගේ ඒ විශ්වාසය වැඩි වෙලා දිගු කාලීනව බලනකොට අපිට සවිමත් බැංකු සේවා සහ මූල්‍ය සේවා පද්ධතියක් මේ රටේ මේ ලෝකයේ හොඳම එකක් වගේ වෙන්න පුළුවන්. මේ වගේව හරියට ක්‍රියාත්මක වුණොත් දිරුක්ෂි. එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම මේ අපිට දිගු කාලිනව කෙටි කාලිනව බලන්න පුළුවන් බලපෑම. ඒ වගේම මේ නිර්දේශක අනුව කොම්පන්සේෂන් ගෙවනවා කියලා තියෙනවා. ඒ කියන්නේ වන්දි ගෙවනවා. හානි වෙච්ච අයට වන්දි ගෙවීමක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 850ක විතර ඉන්ඩස්ට්‍රි එක විසින් ගෙවන්න වෙනවා මිනිස්සුන්ට ඒ වෙලා තියෙන හානි වලට. ඒකත් එක්ක බලනකොට යම් කිසි පොදු සහනාධාරයක් සාධාරණයක් ඉෂ්ට වෙනවා කියන්න පුළුවන් ඒකට මේ භාජනය වෙච්ච පාරිභෝගිකයන්ට. නමුත් දිලුක්ෂි තව එකක් කියන්න ඕන, මේ නිර්දේශ ඉදිරිපත් කරවහම මේ බැංකුවල ෂෙයාර්ස් වැඩි වුණා නේද දිලුක්ෂි? ඒ මොකද
ඒකට බලපාලා තියෙන හේතු මොනවද එතකොට?
දිලුක්ෂි ගොඩක් අය බලන් හිටියේ මේ මීට වඩා දැඩි නිර්දේශයයි කියලා. ඒ කියන්නේ බැංකුවල ලොක්කන්ව හිරේට යවන තත්ත්වෙට ඒ නිර්දේශයයි කියලා. මේ ෂෙයාර් මාකට් එකේ ඉන්න හිතලා තිබුණා බැංකුවලට මීට වඩා ලොකු කරදර වෙයි කියලා මේ රිපෝර්ට් එකේ. නමුත් එහෙම හිතපු තරම්ම එකක් මේ ඍණාත්මක බලපෑමක් වෙච්ච නැති නිසා මෙන්න ආයෙ නැගින්න ගත්තා ඒ ෂෙයාර් මාකට් එකේ ප්‍රයිසස්.
එතකොට
ඔය 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 ඕවා තමයි දිරුක්ෂ අපිට ගන්න පුළුවන් මේ පද්ධතියට ඇති වෙච්ච බලපෑම් සම්බන්ධව.
අපි කතා බහ කරමින් ඉන්නේ වසරක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර සහ මූල්‍ය ආයතන වල අයථා මූල්‍ය කටයුතු පිළිබඳව ලැබුණු පැමිණිලි වලට අනුකූලව පිහිටුවන් ලැබූ රාජකීය විමර්ශන කොමිසම් මගින් ලබා දුන් අවසන් වාර්තාවේ නිර්දේශ කොහොමද මේ රටේ මූල්‍ය පද්ධතියට සහ මහජනතාවට බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ රාජකීය කොමිසම් විසින් බැංකු සේවා, මූල්‍ය උපදේශන සේවා, සුපෑනුවේෂන් රක්ෂණ සේවා කියන අංශ විමර්ශනයට ලක් කළ තමයි මේ නිර්දේශ 76කින් යුක්ත මේ වාර්තාව එළිදැක්වේ. අපි අවසාන අදියරයට එමු චන්දන. දැන් මේක කොහොමද මේ අපිට බලපාන්නේ, පොදු මහ ජනතාවට බලපාන්නේ?
ඔව් දිරුචි, ප්‍රථමයෙන්ම මේ රොයල් කොමිෂන් එක දාන්න හම්බෙච්ච එකම, අප්‍රූව් වෙච්ච එකම මහ ජනතාවට ජයග්‍රහණය. මොකද අවුරුදු ගානක් තිස්සේ ආපු මේ හොරමරකම් අක්‍රමිකතා එලි කරගන්න බැරුව තනි තනියෙන් තමන්ගේ වේදනාව විඳලා, ඒ කියන්නේ ඇත්තටම මේ මේ රටේ ගුවියන්ට වෙච්ච අසාධාරණයක් නිසා තමයි මේක උඩුදිව්වේ ලොකුවටම. ඒ කියන්නේ සමහර ඔය ෆාම් ලෑන්ඩ් වලට ණය දීලා ඒ ණය, ඒ කියන්නේ ඉතින් අපි දන්නවනේ වගා ණයක් දුන්නාම දිලුක්ෂි ඒවා ඉතින් මේ කාලගුණේ අනුව, දේශගුණේ අනුව, ගම් වතුර අනුව මේ වගා පාළු වෙනවා, හරියනවා. එතකොට ඒ මිනිසුම ගොඩක් වෙලාවට වැරදි විදියට පොළඹවලා ඒ අයගේ ඉඩම් උගස් තියෝගෙන ණය අරගෙන ඒ ණය ගෙවා ගන්න බැරි වෙච්ච ගමන්ම මේ මිනිසුන් ඒවෙන් එලෝලා ඒවා අඩු ගානට විකුණලා ඒ මිනිස්සු නන්නතර වෙලා නැත්තරම නැති වෙලා අපේ භාෂාවෙන් කියනවා. ඉතින් ඒකත් ප්‍රබලව බලපෑවා මේ කොමිෂන් එක ගේන්න. ඒ වගේ අය, ඒ කියන්නේ තමන්ගේ සන්තක දේපල නැති වෙච්ච අය ගත්තාම දෙලුක්සි ඒ අයට මේ කොමිෂන් එක දාපු එකම මානසික අස්වැසිල්ල. නැත්නම් ඒගොල්ලෝ තනි තනියෙන් තමන්ගේ දුක විඳගෙන හිටියානේ. එතකොට දැන් මේ නිර්දේශ වල බලපෑම දෙලුෂි ඒක විශේෂයෙන් කියලා තියෙනවා, මේ ෆාමර්ස්ලාට තමන්ගේ ඒ ඉඩමේ වැඩිකල් ඉන්න පුළුවන් නීති සම්පාදනය වෙනවා දෙලුෂි. ඒ කියන්නේ දැන් අපි හිතමු තමන්ගේ ණය ටිකක් ගෙවා ගන්න බැරි නිකන් ධර්ම තත්ත්වයට වගේ එනකොට ඒව සාකච්ඡා කරන්න තුන්වන පාර්ශ්වයක්, ඒ කියන්නේ මණ්ඩලයක් වගේ පත් කිරීම මේ නිර්දේශ වල තියෙනවා. ඒක කතා බහ කරලා ඒවට අවශ්‍ය කරන ප්‍රතිපාදන යොදලා මිසක් මේගොල්ලන්ව මේ ලෝන් එක මේ හිර වෙච්ච ගමන්ම ඉඩමෙන් එලවලා ඒ ඉඩමත් කුණු කොල්ලට විකුණගෙන බැංකුව විසින් ඒවා අයිතිපත් කරගත්ත ඒ චර්යාව නැති වෙනවා දෙලුක්ෂි. ඒක ලොකු වැදගත් මේ බලපෑමක්. ඒ වගේම දැන් මං ඉස්සර කිව්වනේ කොම්පන්සේෂන් ගෙවනවා කියලා. ඉතින් ඒ වන්දි ගෙවීමත් මේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම දෙලුක්ෂි ඒක පොසිටිව්, ඒක ධනාත්මකයි. තව එකක් තමයි මේ සුපර් ඇනිමේෂන්, අපි කාටත් ඉතින් වැදගත් එකක්නේ. දැන් සුපර් ඇනිමේෂනුත් මේකට අහු වෙලා කියනවා. මොකද ඒගොල්ලොන්ගේ කොමිෂන් ගත්තාම මුළු ලෝකේ තියෙන වැඩිම ලොකුම කොමිෂන් එක. ඒගොල්ලෝ ඉතින් අර සුපර් ඇනිමේෂන් ෆන්ඩ් එක අපි බලන්නෙත් නෑනේ දිලුක් චෝකේ වැඩි.
හරිද? දන්නෙත් නෑ බොහෝ අය මොකද වෙන්නේ කියලා ඔකට.
ඉතින් අපේ සුපර් ඇනිමේෂන් එකේ මොන් ෆීස් කපාගෙන තියනවා දිලුක්. හරිද? ඉතින් ඒගොල්ලෝ ෆීස් අරන් තියනවා මේ ඒවා අනවශ්‍ය ගණන්. ඉතින් ඒවා රිවිව් කරලා ඒකේ කියලා තියෙනවා ඊට පස්සේ එහෙම කෙලින්ම ෆීස් ඩිඩක් කරන්න බෑ. ඒ වගේම හංගපු ප්‍රොඩක්ට් ඉතින් ඇතුලේ තියෙනවනේ, අර එක එක ඉන්ෂුරන්ස් කෑලි හංගලා ඒවා එහෙම දාන්න බෑ. ඒ වගේ ගොඩාක් හොඳ නීති රෙගුලාසි ගොඩක් සම්පාදනය වෙලා තියෙනවා. මම හිතන්නේ දිලුක්ෂි මහජනතාවට හොඳ දෙයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. දීර්ඝ වශයෙන් බලනකොට හොඳ මූල්‍ය සේවයක්, හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් මේ රටේ පවතිනවා නම් බැංකු ක්ෂේත්‍රයක් සමග ඒක මහජනතාවගේ ජයග්‍රහණය. ඒ නිසා අවසාන වශයෙන් මේ රොයල් කොමිෂන් එක අපි ඉතින් කියනවා ඒක හිතපු තරම්ම බල සම්පන්න ඒවා වුණේ නැති වුණාට මේ ලබාගත් දේත් මහජනතාවට ඉතා හොඳ දෙයක් කියලා තමයි දිලුක්ෂි මගේ පෞද්ගලික මතය.
අපි විශ්වාස කරනවා අපි මේ අද දවසේදී කතාබහ කරපු කාරණා ආශ්‍රිතව රොයල් කොමිෂන් එකෙන්, රාජකීය කොමිසමෙන් මේ රටේ බැංකු සහ මූල්‍ය පද්ධතියේ සම්බන්ධයෙන් සිදු කරපු විමර්ශනයෙන් කොයි වගේ ප්‍රතිලාභද මහජනතාව විදිහට අපිට අත් වෙන්නේ. ඒ වගේම ඒ නිර්දේශ මේ රටේ බැංකු සහ මූල්‍ය පද්ධතියට බලපාන ආකාරයට අනුව ඒවායේ ව්‍යූහාත්මක ක්‍රියාවලීන් කොයි ආකාරයෙන් වෙනස් වේවිද ජනතා සුබසිද්ධියට අනුකූලව යම් කිසි අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරමින් එහෙමනම් මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වුණ මෙල්බර්න් හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්දන හිමිගේ මහතාට අපි සමුදෙනවා. බොහොම ස්තුතියි චන්දන. අපි එහෙමනම් නැවත වතාවක් හමු වෙමු.
ආයිබෝන් දිරුක්ෂි.
ආයිබෝන් චන්දන.
Hear more stories in your language by visiting sbs.com.au.